Next, Honorable Dr. Harshadi Silva, you have 7 minutes.
Abhamisuti Velava Kalamanakarakane Venava Ada me Garu Sabhave Mata Virudhava Vishesha Karaka Sabahava Patkala Danduan Denekela Varaprasada me Yage Varaprasada Ulanguna Kela Anu Pascal Mantivara Kiwa. ඒකට මම පිළිතුරු දෙන්න කතානායකතුමා අවස්ථාවේ ඉඩ දුන්නේ නැහැ. නමුත් මම ඒකට පිළිතුරු දෙන්න සූදානම්. එක කමිටු සභාපතිවරයා විසින් කමිටු සමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව අමාත්‍යවරයාගේ ඉල්ලීම මත අනුව ගල්ලඟුරු ටෙන්ඩරය සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ඇදවීම. දැන් මෙතන ගරු සභාපතිතුමා මට අහන්න තියෙන්නේ විගණකාධිපතිවරයා කියන්නේ මේ රටේ ස්වාධීන අපක්ෂපාති කුළුණා. ඔහුගේ වාර්තාවක් ඇදවීම වරදක් වෙන්නේ කොහොමද? ඒක වරදක් ලෙස දකින්න පුළුවන් පල් හොරුන්ට විතරයි. හරි වරදක් වෙලයි කියලා විගණකාධිපතිතුමා තහවුරු කරනකොට ඒට එරෙහිව යමක් කිරීම වරදක් වෙන්නේ කොහොමද? ඒකයි කතානායකතුමනි මම කියන්නේ මේ රටේ වංචාව තුරන් කරන්න අමාරුයි කියලා. වංචාව ජාලගත වෙලා. ඒ ජාලය හොල්මන් තමයි හැමතැනම කරකෙන්නේ. අත ගරු සභාපතිතුමනි මේ පිළිබඳව මම සභාගත කරන්න කැමති වෙලා නැති නිසා දීර්ඝ සාකච්ඡා කරන්න ගරු කතා මේ කාංචන විජේසේකර ඇමතිවරයාගේ ඉල්ලීම මත ලිඛිත ඉල්ලීම මත මම සභාගත කරනවා මම කතානායකවරයාගේ අනුමැතිය අරගෙන සහකාර මේ මහලේකම්තුමාගේ අනුමැතිය අරගෙන මේ වරප්‍රසාද සමවෙන්න මේ ස්වාද ස්ථාවර නියෝගවල මේ කමිටුවට තියෙන බලතල වලට ප්‍රකාරව තමයි මේ වැඩ කටයුත්ත ඉස්සරහට ගෙනිච්චේ. ඒ සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන්ට එදාම හැන්දෑවේ මම දැනුවත් කරලා තියෙනවා අපේ කමිටි ඔන් පබ්ලික් ෆයිනෑන්ස් වට්ස්ඇප් ජාලය හරහා අපි ක්‍රියාත්මක වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සෙක්‍රටේරියට් එකෙන්. ඒකෙන් ඒ 17 දෙනෙක් ඒ සම්බන්ධයෙන් ඒක බලලා තහවුරු කරලා තියෙනවා. කිසිම කෙනෙක් ඒක කරන්න එපා කියලා කිව්වේ නැහැ. අත වශයෙන්ම මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මගෙන් අහුව ප්‍රශ්න රාගවන් මන්ත්‍රීතුමා අහලා තිබුණා. බොහොම හොඳයි. නමුත් මේක කරන්න අපිට හැකියාව තියෙනවද කියලා හොයලා බලන්න කියලා. රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා මට අහලා තිබුණා මේක කෝප් එකේ මේක කෝප් එකේ මැන්ඩේට් එකද කෝප් එෆ් එකට කරන්න පුළුවන්ද? හැබැයි එහෙමනම් කරනවා නම් ඉතාමත් හොඳයි. I hope no harm if doing it possible කියලා ඒවල තිබුණා. ඊට පස්සේ තමයි මම වුණ දැනුවත් කරේ අපිට මේ අනුමැතිය තියෙනවා මේ විමර්ශනය කරන්න කියලා. අපි විමර්ශන කරන්න කියන්නේ නැහැ. අපිට විමර්ශන කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපේ විගණකාධිපතිතුමා තමයි ඒ විමර්ශනය කරලා වාර්තාවක් ලබාගෙන කෙටුම්පත ඒ අමාත්‍යාංශයට ඇරලා ඒ ටෙන්ඩර් කමිටුවේ සිටින සමාජිකයන්ගේ උත්තර අරගෙන තමයි අවසාන නිගමනය ලබා දුන්නේ මේ 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 කමිටුවට. ඒ කමිටුවට අපි කැඳවීම කරලා තියෙනවා. ඒ කැඳවීම කරාම සමාජිකයෝ සමහරලාට පැමිණෙන්නේ නැහැ. හරි. හැබැයි මේ මේ කැඳවීමේදී ගල්ලඟුරු ප්‍රශ්නය ගැන සාකච්ඡා කරද්දී 20 වෙනිදා 9 වෙනි මාසේ අනුප පස්කෝල් ගරු මන්ත්‍රීතුමා සහභාගි වෙලා තියෙනවා. එතුමා කිසිම වෙලාවක ඒකට ඔහුගේ විරෝධතාවය පාර කරලා නැහැ. හරි. එතකොට මේ සියලු දේ පිළි අරගෙන මෙතනට ඇවිල්ලා මේ වෙන කතාවක් කියනවා. ඊළඟට මේ අපි දඬුවම් දෙන්න මෙතන ගිහිල්ලා නැහැ. අපි මේ වාර්තාව ඉදිරිපත් කරලා මම සමාජිකයන්ගෙන් ඇහුවා අපි මොකද කරන්න කියලා. එතකොට සුරේන් රාඝවන් හිටපු මේ මේ ඇමතිවරයා යෝජනා කරා අපි මේ කට්ටියව අවුරුද්දක් මේ මේ ටෙන්ඩර් වලට නැවතත් වාඩි වීමේ හැකියාව මේ නවත්වන්න කියලා යෝජනා කරමු කියලා. ඒ යෝජනාවට එතන හිටපු කිසිම කෙනෙක් විරුද්ධත්වයක් ප්‍රකාශ කරේ නැහැ පක්ෂ විපක්ෂ. ඊට පස්සේ මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ යෝජනාව ජනාධිපතිතුමාට මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කරා. මම කිව්වා මට එතන
yes your point of order.
So they give me 1 minute, okay, with respect to you and said also you may be, since you mentioned my name, mage yojanawa une ape paramarthaya vela tiyenne dushanayen toru kriyawaliyak ha rajyak bihikirima මගේ යෝජනාව වුණේ මෙතරම් බරපතල ඒජී ඔෆිස් එකේ ඒජී රිපෝට් එකෙන් කිව්වා 16 වතාවක් මේක කැඩී තිබෙනවා කියලා. එහෙනම් මම කිව්වේ අපි එහෙම කරලා තියනවා නම් ඒ කණ්ඩායම ආපහු ගිහිල්ලා වාඩි වෙනකොට ඒකේ සුදාති භාවයක් නැහැ. එහෙනම් ඒ කණ්ඩායම නැවතත් කාලයක් ගන්න ඒ කණ්ඩායම පිළිබඳව. ඒ නිසා හැබැයි මම ඔබතුමාට අවසර දුන්නේ නැහැ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඒක ප්‍රකාශ කරන්නවත්. ඒකට මම ඔබතුමාට
හරි එතකොට ඒක හරි ඒක පිළිගන්නවා. මම සභාපතිවරයා හැටියට සභාපතිවරයා තමයි කමිටු වාර්තාවක් ඉදිරිපත් කරන්නේ. මම එතනදි කිව්වා අපිට විධායක බලතලයක් නැහැ. විධායක බලතලය තියෙන්නේ ජනාධිපතිතුමාට මුදල් ඇමතිවරයා හැටියට. ඒ නිසා ඔහුට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා. එතනින් එහාට අපි ওই සම්බන්ධයෙන් මේකට සම්බන්ධ වෙන්න අපේ කිසිම අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නැහැ කියලා. ඒක එක. එතනින් ඒ කතාව ඉවරයි. කෝප් එකයි කෝප් එකයි පත් කළ නැති නිසා කෝප් එෆ් එක විතරක් පත් කළ තිබෙච්ච නිසා එහි හදිස්සිය අවශ්‍යතාවයක් තිබෙච්ච නිසා කතානායකතුමාගේ තීරණය මත තමයි මේක කරේ. ඒකට මට දඬුවම් කරනවා නම් මම ඕනම දඬුවමක් මේ රටේ මිනිස් වෙනුවෙන් බාර ගන්න කැමතියි කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට කියනවා. ඕනම දඬුවමක් මේ රටේ මිනිස් වෙනුවෙන් වංචාව තුරන් කරන්න පෙනී සිටියට ඉන්නවා කියලා මම කියනවා. දෙවනි කාරණාව Thank you. හරි? හරි. දෙවනි කාරණාව තමයි කියලා තියෙනවා මේ 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 අපි කොප් එෆ් මේ බ්‍රවුන් බෑග් සීරීස් එකක් කියලා එකක් කරා. ඒ බ්‍රවුන් බෑග් සීරීස් එකක් කියලා කරේ මොකද්ද? අපි ආර්ථික දැනුම පිළිබඳව අපේ ගරු මන්ත්‍රීන් තුමන්ලාව දැනුවත් කරන්න උත්සාහ ගත්තා. ඒක වැරද්දක්ද? ඒක වැරද්දක් විදියට කවුද දකින්නේ? ඒක වැරද්දක් වෙන්නේ කොහොමද? මේ කියන්නේ මේ ඕ අර අනුප පස්කෝල් ගරු මන්ත්‍රීතුමා කියනවා මේක නොයෙකුත් කට්ටිය මේ රාජ්‍ය සංවිධාන නොවන සංවිධානවල උපකාර ලබන පරිශේෂ කඳවා. හරිද? පොඩ්ඩක් ඉන්න. Pali, let me speak, man. Let me speak. Please, no, let me speak. I gave you, I'm not yielding, right?
Mantuma, kata ga.
Ava bhavita karalu, parliamentu debala. Hari, podakina, hari, podakina, speak, in, take your time. Right? Eto kota, me kiyanne, me parliamentu committee walata, UNDP එකෙන් NDI එකෙන් WFT එකෙන් යනාදී ආර් ඒවා වලින් උපකාර කරනවා මේ මේ විශ්ලේෂණ කරන්න. හරි, අපි කරේ අනුරයාපා මැතිතුමා පටන්ගෙන ආපු වැඩපිළිවෙලක් ඉස්සරහට අරගෙන ගිය එක විතරයි. එතෙන්දී මම කියන්න කැමති එතනට ඇවිල්ලා තිබ්බේ එතනට ඇවිල්ලා තියෙනවා 17 දෙනෙක් මේ මේ සජබේ මන්ත්‍රීවරු. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19 දෙනෙක්. දෙමළ සංධානයෙන් එක මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා තියෙනවා. ජාතික ජනතා විමුක්ති පෙරමුණෙන් එක මන්ත්‍රීවරියක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක මේ කවුරුත් මේ එක පක්ෂයකට කරපු දෙයක් නෙමෙයි. ඒකට සහභාගී වෙලා තියෙන්නේ මේ කපිල ડોක්ටර් කපිල සේනානායක. ඉ කියන්නේ
කාලේ කාලේක ප්‍රශ්නක්
තියෙනවා. give me 2 minutes සල්ස්ලා. හරි. එතකොට ඩිරෙක්ටර් ජෙනරල් ෆිස්කල් පොලිසි ට්‍රෙෂරියෙන් මේ ආණ්ඩුවේ ඊට පස්සේ මිස් බීඑන් ගමගේ ඇඩිෂනල් ඩිරෙක්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිස්කල් පොලිසි. ඊළඟට තනූජ පෙරේරා Department of Fiscal Policy, Ministry of Finance. KVC Dilruksi, Department of Fiscal Policy, Ministry of Finance. Hari, meka sahabhagiya thiyenne. Seniviratna mudal amaathyanse niyojya leka. Etuma sambandha une. Idi mokadda meka thiyena waradda? Ekata ow api swadhina adahas idiripat karanna paryeshana aayathana walata katha kara. Eka ithamath hoda samvadayak una. Etana hidapu kisima kenekgen ahanna meke waradida kiyala. ක්‍රමවේදයේ ගැටපක් තියෙනවා නම් ගරු රාඝවන් මන්ත්‍රීතුමා අපි ඒ ක්‍රමවේදයේ සුදුසු විදියට හදාගෙන ඉස්සරහට යන්. ඔබගේ ප්‍රශ්නෙට මගේ එහෙම විරෝධත්වයක් නැහැ. හරි, දැන් ඊට පස්සේ පාර්ලිමේන්තුව අවභාවිතා කරනවා කියලා මොකද්ද කියන්නේ? මම බස් එකක් දැම්මලු. මම බස් එකක් දැම්මේ පෙට්‍රල් නිතර කරන්න. නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 දෙනෙක් මෙතන ඉඳලා වාහනේ ගියොත් හරි වෝටර් සර්ජ් එකට ගිහිල්ලා ආවොත් කොච්චර පෙට්‍රල් යනවද? අපිට මේ බස් එක මෙතන ඉඳන් වෝටර් සර්ජ් එකට තියෙන්නේ මම හිතන්නේ කිලෝමීටරයක් විතර. මං කිව්වා අපි බස් එක යන්. බස් එකේ ගියාම මොකද්ද තියෙන වැරද්ද? මහ ජනතාවට බස් එකේ යන්න පුළුවන් නම් පාර්ලිමේන්තු බස් එකේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙනිච්ච කියන එක මම පාර්ලිමේන්තුවේ බහන්ඩ අවභාවිතයක් කරලා තියෙනවා කියනවනම් ඒක ඇවිල්ලා ජනතාව විශ්සලා කියන්න. ජනතාව විශ්සලා කියන්න. මම බස් එක පාවිච්චි කරනකොට වැරදිද? මොකද්ද මේ? මේකද මම කාගේ වරප්‍රසාදයේද උල්ලංඝනය කරේ පාර්ලිමේන්තුවේ බස් එක පාවිච්චි කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීලා 40 ගානක් මෙතන ඉඳන් කිලෝමීටරක් ගෙනිච්ච එකද? කරුණාකර පුළුවන් නම් උත්තරයක් දෙන්න. ඉතින් ඒ නිසා මේවා මේ මේ මේවා මේ මේවට මම ඊට වඩා උත්තර
දෙන්නේ
මම නවත්තනවා. මට කරන්න පුළුවන් ඕනම දඬුවමක් දෙන්න. මාව පාර්ලිමේන්තුවෙන් පහ කරන්න පුළුවන් නම් ඒකත් කරන්න. දඬුවම් දෙන්න. හරිද? හැබැයි මම මේ කරන දේ කිසි කෙනෙක්ට නවත්තන්න දෙන්නේ නැහැ කියලා මෙතන ඉතාමත්ම කරුත්වයෙන් මම කියනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ලොකුනි. ඊළඟට ගරු මොහන් පී ඩිසිල්වා ඇමතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ඔබතුමාට ස්තුතියවන්ත වෙනවා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. අද අපි මේ ගරු සභාවට එකතු වෙලා තින්නේ ඊයේ ගරු ජනාධිපතිතුමා මේ ගරු සභාවේ රටේ වර්තමාන මුදල් තත්ත්වය පිළිබඳව සහ එයින් මිදිය යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමක් කරා. ඒ සම්බන්ධයෙන් අපේ අදහස් ප්‍රකාශ කරා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඇත්තටම ඊයේ සහ අද දිනේ එදිරිලා තිබුණේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. අවුතේක ලබන සතියේ කල් ගිහිල්ලා තියෙනවා. හැබැයි මගේ පෞද්ගලික අදහස නම් දැන් මේ වෙනකොට එදා 1978 ඇති කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් 25 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාවගේ ඉල්ලීමට විද්වත් මණ්ඩලයක් පත් කරා ජනාධිපති නීතිඥ රොමෙස් සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න. දැන් ඒ කටයුත්ත හමාර වෙලා තියෙනවා. එහෙමනම් මං හිතන්නේ අපි සියලු දෙනාම කළ යුතු වන්නේ අලුත් ව්‍යවස්ථාවක් මේ රටේ ජනතාවට සියලු දෙනාට පිළිගත හැකි අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒ නිසා මම හිතන්නේ මේ කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධන ගැනීමක් කරන්න අවශ්‍ය නැහැ කියන කාරණේ කියන්න ඕන. ඉතින් ඒ වගේම දැන් අද අතිගරු ජනාධිපතිතුමා මේ එතුමාගේ කරපු කතාව පිළිබඳව මේ විපක්ෂය අදහස් දක්වනකොට විශේෂයෙන්ම අපිට පේන කාරණයක් තමයි ගරු සභාපතිතුමනි, මේ හැමදෙනාම ඇඟිල්ල දික් කරන්නේ පහුගිය අවුරුදු දෙකක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලේ. මේ හැම වැරද්දටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ රාජපක්ෂවරු බග කිය යුතුයි කියන තැනට මේ මහත්තුරු කතා කරන. හැබැයි ඇත්ත ඒක නෙවෙයි, සත්‍ය ඒක නෙවෙයි ගරු සභාපතිතුමනි. අපි දන්නවා මේ අපේ රට නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතිපක්ෂ ප්‍රමුඛ පක්ෂ ගණනාවක් පාලනය කරා. ඒ වගේම ඒවට තව පක්ෂ සංධානගත වෙලා හිටියා. මගේ පෞද්ගලික මතේ මේ ආණ්ඩු කරපු සියලු දේශපාලන පක්ෂ අද මේ රට පත් වෙලා තියෙන තත්ත්වර වගේ ගිය යුතුයි. ඒ වගේම ආණ්ඩු නොකරපු දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජාතික සම්පත් කොච්චර ප්‍රමාණයක විනාශ කරලා තියෙනවා. අනිත් පැත්තෙන් LTD සංවිධානය මේ රටේ කොච්චර ජාතික සම්පත් ප්‍රමාණයක විනාශ කරලා තියෙනවා. ඒ වගේම LTD එකට කඩේ ගිහිපු දෙමළ ජාතික සංවිධාන වගේ පක්ෂ, ඔබතුමා ওই දෙමළ ජාතික සංවිධාන හිටපු නායකයින්ගේ දේශපාලන පැටිගිරිය පරීක්ෂා කරලා බැලුවොත් ඒ අය තමයි ප්‍රභාකරන් ලයිතත්‍ර පත් කරන්න මූලික වගකීම් ගත්ත උදවිය. නිසා මේ සියලු දෙනා අද මේ රට පත්තලා ජීවිත තත්ත්වර වග කියන්න ඕනේ කියන කාරණේ අඩු වැඩි ඇතුව අපි කියන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා අපිට පුදුම හිතෙන සමහරක් කාලවලට මේ ගිය මැතිවරණ පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා
පෝට්ටුව නිසාම පාර්ලිමේන්තු කීප උදවියක් අද මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම නැත්නම් පෝට්ටුවට මේක සම්පූර්ණ වගකීම බාර ගන්න ඕනේ කියලා කියනවා. ඒක සම්පූර්ණ වැරදි කතාවක් කර සභාපතිතුමනි. නැත්නම් අපි පැහැදිලිව කියන්න ඕනේ එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවර වෙනකොට මේ රටේ ආර්ථිකය තිබුණ හොඳ දැනක නෙවෙයි. අපි දන්නවා පාස්කු විරුදා ප්‍රහාරයත් එක්ක මේ රටට විශාල විදේශ විනිමයක් ගෙනාලා තිබු සමහර කර්මාන්ත කඩාගෙන වැටුණා. මම නියෝජනය කරන වෙරළබඩ තීරණ ආසනයක් අපේ ආසනයේ සංචාර කර්මාන්ත බහුලව තිබුණා. යුද්ධ කාලේ සුද්ධ ආව ගියා. හැබැයි ගරු සභාපතිතුමනි පාස්කු වාරෙන් පස්සේ සුද්දෙත් තියා පත් දෙක්කත් අපේ වැදිවල හෝටල් වලට ආවේ නැහැ. හෝටල් වේලිලා තිබුණේ. ඒක තමයි ඇත්ත. මම ඔබතුමාට කියන්න ඕන සංචාර කර්මාන්ත රත් චිරණම එදා 2018 අවුරුද්ද වෙනකොට ගරු සභාපතිතුමනි යුද්ධය අවසන් වෙලා මේ රටේ ඊටාම ඉහළ තැනකට ආදායම් ගෙනලා දුන්නා සංචාරක කර්මාන්තේ. එදා 2018 වෙනකොට සංචාරකව 23 ලක්ෂකට ආසන් ප්‍රමාණයක් ආවා අපේ රටට. එක්සත් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 4000 කොච්චර
විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 4381ක් ගෙනලා දීලා තියෙනවා. හැබැයි මේක ගරු සභාපතිව 2021 වෙනකොට ඩොලර් මිලියන 504 අඩු වෙලා. මම මේක හැන්සාට් ගත කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම රටේ දළදේශීය නිෂ්පාදනයට එදා 2018 දී සංචාරක කර්මාන්තයේ 104.9% ලබා දුන්නා. 2021 වෙනකොට 0.6%. එතකොට සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණ කඩාවැටීමක් තිබුණා. ඉතින් එතකොට ගරු සභාපතිතුමනි අනිත් පැත්තෙන් අපි තමුන්නාසලට කියන්න ඕනේ එදා කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ රජයට විශාල මහන්සියක් වෙන්න වුණා. හැබැයි ඒකම අපිට අපේ රටට තවත් විදේශ විනිමය ගෙනල්ලා දීපු විදේශ සේවා නියුක්ති ලැබිච්ච පේෂණ ප්‍රමාණය අඩු වුණා. එදා 2020 ඇමරිකානු ඩොලර් මිලියන 7104ක් හම්බෙච්ච එක 2020 වෙනකොට 5490කට අඩු වෙලා තිබුණා. අපේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටුණා. මේ සියලු කරුණු කාරණාත් එක්ක ගරු සභාපතිතුමනි අපේ රටේ තිබි චාර්තිකේ විනාශ වෙලා තිබුණේ. ඒ වගේ තත්ත්වයක් යට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර අරගෙන මේ රට ශක්තිමත්තාවකට ඉස්සරහට අරන් ගියේ. නමුත් එතුමට ඒ කාරණේ ඉස්සරහට කරගෙන යන්න බැරි වුණා. ඉතින් කොහොමද අපි පිළිගන්නවා සමහර වැරදි අපේ තියෙන වුණා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ආරම්භ කරනකොට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දීලා කෘෂිකර්මාන්තය ඉතාම ශක්තිමත් වෙනට අරන් ගියා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විවිධ උපදේශකෝ උපදෙස් ලබා දීලා එතුමා බොහොම සද්භාවයෙන් ගත්ත තීන්දුවක් තමයි කාමනික පොහොර ප්‍රාර්ථන වැඩසටහන. නමුත් ඒක අපිට ක්‍රියාත්මක කරන්න හම්බුනේ නැහැ. හැබැයි එතුමා ඒ සඳහා අවශ්‍ය තීන්දුව ගත්තා. ඉතින් කොහොම නම් මට අවසාන මම තව අදහස් ප්‍රකාශ කරන්න එතුමා කර සභාපතිතුමනි දැන් අපිට පේනවා අපි විවිධ යෝජනා කරන මේ කර සභාවේ අපි එකතු වෙලා වැඩ කරන්න ඕන කි. හැබැයි ඒක කතාවට විතරක් සීමා වෙලා තියෙනවා. අද හැම අපි ඉතාම බරපතල විදියට අපි බේද බින්න වෙලා තියෙන මේ පාර්ලිමේන්තුව ඇතුලේ. අද ඒකෙන් මේ රටේ ජනතාවට සතපහක ප්‍රයෝජනයක් නැහැ. අපි බොරුවට හිස් වචන මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවා. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ අපේ ප්‍රශ්න වලට කවද්ද පාර්ලිමේන්තුව විසඳුම් ලබා දෙන්නේ කියලා. ඒ සමායි දෙන අපි බොහොම ගෞරවයෙන් මේ හැමදෙනාටම අපි ආරාධනා කරනවා අපි එකතු වෙලා අද ජනාධිපතිතුමා හැටියට රණිල් වික්‍රමසිංහ මැතිතුමා යම් ක්‍රියා මාර්ගයක් කරන් යනවා. අපි දැක්කා විරුද්ධ පක්ෂ නායකතුමාද හොඳ යෝජනා කරන හැබැයි එතුමට අවස්ථාව දුන්න මේ රටේ අගමැතිවරයා වෙලා ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න එතුමා ඒවා බාරගත්තේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි හැමදෙනාම එකතු වෙලා ශක්තිමත් මේ රට ඉස්සරහට ගෙන යන්න ඕනේ කියන අදහස ඉදිරිපත් කරමින් මට අදහස් ප්‍රකාශ කරන්න ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්තයි.
මම ස්තුතියි ගරු ඇමතුමනි. ඊළඟට ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්
තියෙනවා. ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධවත් ඒ වගේම ඊයේ තදත් විවාදයට ගැනීමට නියමිතව තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය පිළිබඳවත් රටේ පවතින තත්ත්වයන් පිළිබඳවත් සාකච්ඡා කරන අවස්ථාවක මම ඉතාමත් සතුටු වෙනවා කරුණු කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඉතාමත් කනගාටු වෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුල ඡන්දවීමත් විමසීමත් සමග ඇතිවෙච්ච අවසානයේ ඔවුන්ගේ යෝජනා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපේ රටේ අනාගතය සම්බන්ධයෙන් බලපාන බරපතල කරුණු රාශියක් මතුවෙන විදිහටයි අපිට පෙන්නුම් කරන්නේ. 2015 මම ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන අවස්ථාවේ ප්‍රධාන වශයෙන් ඔය යෝජනා ඊට කලින් ඇවිත් තිබුණා. නමුත් අපිට පුළුවන්කම තිබුණා ඒ තත්ත්වයන් වෙනස් කරලා ජාත්‍යන්තර සහයෝගිතාවය ලබාගෙන එවගේම අපි 2015 බලයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය එවගේම මානව හිමිකම් කොමිසම යුරෝපා සංගමය මේවා මේ රටෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තිබුණේ. සමහර ආණ්ඩුවේ ඇමතිවරු UN එකේ ඔෆිස් එක ඉස්සරහා ගිහිල්ලා උපවාස කරනකොට එවකට හිටපු ජනාධිපතිතුමා එතනට ගිහිල්ලා උපවාසකරුවන්ට තැඹිලි පෙව්වා. ඒ වගේම මානව හිමිකම් කොමසාරිස්තුමිය නවනීතන් පිල්ලේ ලංකාවට ආපු වෙලාවේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරේ කිව්වා නවනීතන් පිල්ලේ විවාහ කරගන්න තියෙනවා නම් එයාට හොඳයි කියලා. මෙවැනි තත්ත්වයන් එක්ක අපිට මුළු ලෝකයේම නැතුව ගිහින් තිබුණු වෙලාවක තමයි 2015 මම මේ රටේ ජනාධිපති වුණේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. ඊයේ පෙරේදා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාකච්ඡා වූ කරුණුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාත් සැලකිල්ලට ගත් විට ඉතාමත් නරක තත්ත්වයක් අපිට බලපානවා. ඒ නිසා වර්තමාන රජය තුලත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි 2015 සිට 2019 දක්වා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් කොමිෂන් සභාව සමගත් ඒ වගේම ජාත්‍යන්තර අනෙකුත් සංවිධාන සමගත් ලෝකයේ බලවතුන් සමගත් ගෙන ගිය සුහදතාවයේ සම්බන්ධතාවය මිත්‍රශීලීභාවය එකඟතාවයන් බැඳීම් ගිවිසුම් ඒ විදිහට සකස් කරගෙන අපි වැඩපිළිවෙලක් සකස් කළොත් අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලයි මම විශ්වාස කරන්නේ. අද රටක් විදිහට ප්‍රධාන වශයෙන්ම අපිට කනගාටුවක් තියෙනවා. අපේ රටට ප්‍රධාන උදව් කළ රටවල් අපිට හැමදෑම හිටපු රටවල් ඊයේ පෙරේදා ඡන්දේදී සමහර අය විරුද්ධව ඡන්දේ දුන්නා. සමහර අපේ ප්‍රබල මිත්‍රයින් ඡන්දයෙන් ඈත් වී සිටියා. ජපානය අපිට ඡන්දේ නොදීම විශේෂයෙන්ම ඉන්දියාව ඡන්දේ පාවිච්චි නොකිරීම ජපානයේ ඡන්දේ පාවිච්චි නොකිරීම මධ්‍යස්ථව සිටීම අපේ රටේ ආර්ථික සංවර්ධනයට අද තිබෙන දුගීභාවයට අද තිබෙන ප්‍රශ්නවලට ප්‍රධාන වශයෙන්ම බලපාන කාරණයක්. ජපානය සහ ඉන්දියාව එවැනි තත්ත්වයන්ට පත්වීම තුළ ලෝකයේ බොහෝ රටවල් බොහෝ බලවතුන් ජාත්‍යන්තර සංවිධාන ඒ මග යන්න පුළුවන්කම තිබෙනවා. අපි ඉතිහාසයක අත්දැකීම් අපි ලබලා තිබෙනවා පහුගිය අවුරුදු 50-60ක කාල සීමාව තුළ. ඒ නිසා ජපානයේ අපිට අහිමිවීම ඉන්දියාවේ ඡන්දය අපිට අහිවීම ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගත යුතු කාරණයක්. අපි අද පත් වෙලා තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා මේ රටවල්වල සහයෝගය අපිට ඉතාමත් අවශ්‍ය වෙනවා. රටේ කෘෂිකර්මාන්තය බරපතල විදිහට කඩා වැටලා තිබෙන අවස්ථාවක් ගොවි ජනතාව බලවත්සේ දුකටපත් වෙච්ච අවස්ථාවක් රටේ පාරිභෝගිකයා ආහාර මිල නිසා විශේෂයෙන්ම කෑම හිගේ නිසා කුසගින්නේ සිටින ජනතාවක් සිටින රටක් බවට මේ රට පත් වෙලා තිබෙනවා. මේ රට 2019 කාලයේ ගත්තොත් විශේෂයෙන්ම පහුගිය අවුරුදු 40ක විතර කාලයේ ගත්තොත් අපි ආහාරවලින් ස්වයංපෝෂිත වෙලා හිටපු රටක්. සමහර වෙලාවට සුනාමිය එහෙම නැත්නම් සුලිසුලන් එහෙම නැත්නම් නියඟය ගම් වතුර මෙවැනි කරුණු ආපු අවස්ථාවල් වලදී තමයි අපි පිටරටින් සහල් ගෙන්වීම කළේ. ඒ හැරෙන්න අපිට අපේ සහල් වලින් අපි ස්වයං පෝෂිත වෙලා සිටියේ. අපි ජාතියක් විදියට විශේෂයෙන්ම පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමා රජකම් කරන යුගයේදී ලෝකේ රටවල් ගණනාවකට අපේ රටෙන් සහල් යවපු රටක් අපි. නමුත් අද ඉතාමත් කනගාටු තත්ත්වයකට අපි පත් වෙලා තිබෙනවා. අද විදේශයෙන් ගේන සහල් අපිට පාරිභෝජනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට ප්‍රධාන වශයෙන්ම රටේ කෘෂිකර්මාන්තයේ කඩාවැටීම, ඒ වගේම තමයි රටේ අධ්‍යාපනය ඇති වෙලා තිබෙන තත්ත්වය. අද ටියුෂන් යන දරුවන් රට වශයෙන් ගත් විට අපිට තොරතුරු තිබෙනවා 150ක් පමණ අඩු වෙලා තිබෙනවා ඔවුන්ට ඒ මුදල් ගෙවන්න බැරි නිකම නිසා. එක කාරණයක් ටියුෂන් මාස්ටර්ලට ඒ ගාණ දෙන්න බැරිකම, ඒ වගේම වාහනවල එන්න තිබෙන වියදම් වල ප්‍රශ්නය. මේක නිසා ප්‍රධාන ලෙස අපි දන්නවා අධ්‍යාපනයේ කොතෙක් දුරට දරුවන්ට මේක බලපානවාද කියන කාරණාව. දරුවෝ කියලා කියන්නේ අපේ අනාගතය. අපි ආණ්ඩුවක් විදියට වෙන්න පුළුවන්, රටක් විදියට වෙන්න පුළුවන්, කුමන සංවිධානයක් විදියට වෙන්න පුළුවන්, පෞද්ගලිකව වෙන්න පුළුවන්, කුමන ආකාරයෙන් වුණත් අපි යම් කිසි දෙයක් කරනවා නම් මේ රටේ ඕනෑම කෙනෙක්, ඕනෑම ආයතනයක්, සංවිධානයක්, ඒ සියල්ලම අනාගත දරුවන්ගේ යහපත හෝ අයහපත සඳහා තදින් බලපානවායි කියන කාරණාව මම මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ඒක නිසා අපේ විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි ලෙසම සංශෝධනයන් අවශ්‍ය වෙනවා. අපි බොහෝ වෙලාවට ඇව්ව පහුගිය කාලේ අරගලයක් එක්ක මේ රටේ අවුරුදු 74ක් මේ රට කෑවේ මේ රටේ දේශපාලඥයෝ කියන එක ජනතාවගෙන් අරගලයේ කරපු තරුණයින්ගෙන් චෝදනාවක් ආවා. නමුත් ඒ චෝදනාව මම පිළිගන්නේ නෑ සභාපතිතුමනි. ප්‍රධාන වශයෙන්ම 1978 විවස්ථාවේ ඉඳලා තමයි මේ රට බරපතල වශයෙන් ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. 1978 විවස්ථාව මේ වෙන විට දැන් අපි ලෑස්ති වෙනවා 22 වරටත් සංශෝධනය කරන්න. නමුත් ලෝකයේ උගතුන් බුද්ධිමතුන් සිටින ඉංගලන්තය වගේ රටක් පොතක ලියපු නැති, විවස්ථාවක් නැති සම්ප්‍රදායික නීති රීතිත් එක්ක රටක් ගෙනියන්න පුළුවන් තරම් ලෝකයේ බලවත්ම රටක් ඒ පාඩම් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අපේ විදේශ ප්‍රතිපත්තිය අපි මුලින් සොයලා බලන්නට ඕන. මම කලින් කිව්වේ මේ පහුගිය අවුරුදු 74ක කාලයේ නෙවෙයි ප්‍රශ්නේ, 78 ඉඳන් විදායක අසීමිත බලතල තිබෙන විදායක ජනාධිපති ධූරයත්, ඒ වගේම මේ මැතිවරණ ක්‍රමයත්, ඒ වගේම විවෘත ආර්ථිකයේ හොඳ දෙයක්, නමුත් විවෘත ආර්ථිකයේ හොඳ පැත්තට වඩා අපි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ නරක පැත්ත. ඒ නිසා තමයි අද
තුමාට විනාඩි දෙක කාලයක් තියෙන්නේ,
බරපතල ප්‍රශ්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මම සඳහන් කරන්නට ඕනේ මේ කරුණු ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. කාල වේලාව අවසන් නිසා මම තව එක කාරණයක් පිළිබඳව මට කතා කරන්න අවසර දෙන්න. මේ රටේ අද බොහෝ වෙලාවට අපි මේ සභාවේ කතා කරන ආර්ථිකය ගැන, ඒ වගේම විවස්ථාව ගැන, අපි නොයෙක් නීති රීති ගැන කතා කරනවා. නමුත් මේ රට ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් බරපතල ලෙස පිරිහිලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. අද මේ රටේ මත්කුඩු ව්‍යාපාරය බරපතල ලෙස ගමක් ගානේ, ඉස්සර මේක නගරේ විතරයි තිබුණේ, අද ගමක් ගානේ, ගෙයක් ගානේ මත්කුඩු ව්‍යාපාර ජාවාරම් අද ප්‍රචලිත වෙලා තිබෙනවා. පාසල් දරුවෝ මත්කුඩු නිසා විනාශ වෙන්න පටන් අරන් තිබෙනවා. මම ජනාධිපති කාලේ මත්ද්‍රව්‍ය වලට හිරේ ගිය හිරකරුවන් මරණීය දණ්ඩනය දෙන්න මම 4 අස්සම් කෙරුවා. නමුත් මේ සභාවේ ඒකට හිටපු අගමැතිතුමත්, ඒකට හිටපු විපක්ෂ නායකතුමත් දෙන්නම නැගිටලා මේ සභාවේ කිව්වා ඒ මරණීය දණ්ඩනය දෙන එක කිසිසේත්ම සුදුසු නෑ, ඒක අපේ රටට හොඳ නෑ, ඒක මානව හිංකම් පිළිබඳව ප්‍රශ්නයක් වෙනවායි කියලා. නමුත් අද මානව හිංකම් පිළිබඳව තියෙන ප්‍රශ්න අපි දන්නවා මොනවද කියලා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම මම දැන් පහුගිය දවස්වල දිස්ත්‍රික්ක කීපයක ගියා දේශපාලන කටයුතු වලට. ගියාම විශේෂයෙන්ම මව්වරු, කාන්තාවෝ මා වට කරගෙන කියපු කතාවක් තමයි දෙතුප්පලකදීම, මං ඒ දිස්ත්‍රික්ක කොහෙද කියලා කියන්නේ නැහැ, මට කියපු කාරණයක් තමයි අනේ සර් අපේ දරුවෝ ටික බේර ගන්න විශේෂයෙන්ම ගැහණු ළමයි දැන් ඉස්සර අපේ ගම්වල තිබුණේ මත් කුඩු විතරයි නමුත් ඊටාම වේගයෙන් ගම්වල ගණිකා වෘත්තීය වේගයෙන් වර්ධනය වෙනවා මේකෙන් අපේ දරුවෝ බේර ගන්න ගම්වල මේ ගණිකා මධ්‍යස්ථාන හැදිලා තිබෙනවා මේ මෑත භාගයේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ගම්වල ගම් පුරා යන්න පටන් අරගෙන තිබෙනවා අරක්කු වාර් බියර් බාර් අලුතෙන් දාන්න පටන් අරගෙන තිබෙනවා
කාලය අවසන් නැයි
විශේෂයෙන්ම ගැහණු දරුවෝ පාසල් දරුවෝ පවා මේ බියර් එකක් බොන්න ඒ සඳහා පුරුදු වුණොත් ඒ දරුවා එතනින් එහාට යන්නේ අරක්කු වලට සිගරට් වලට කුඩු වලට ඒ එක්කම ගණිකා වෘත්තියත් එක්ක ඒ සඳහා යන්නේ ඉතින් ඒක නිසා මට කාල වේලාව නොමැති නිසා මම කනගාටු වෙනවා නමුත් මේ තිබෙන ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන මූලික නීතිමය තත්ත්වයන් ජනතා පරමාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනත් මුල්ල කටයුතු මේවා කතා කරන ගමන්ම ආණ්ඩුවේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ රටේ මහා සංඝරත්නය අනිකුත් ආගමික පූජකතුමාලා මේ සියලු දෙනා රජයේ හා ඒකාබද්ධ වෙච්ච වැඩපිළිවෙලක් තුළ මේ රටේ ආධ්‍යාත්මික වශයෙන් අඩු වශයෙන් අපේ පාසල් දරුවෝ ටිකවත් බේරා ගන්න වැඩපිළිවෙලක් කරන්නයි කියලා ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි
බොහොම ස්තුතියි ඊළඟට ප්‍රොෆෙසර් චරිත හේරත් ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙන්නේ ඒකට ප්‍රථම ඕඩර් ප්ලීස් මූලාසන උඩ දුලන් දොලවත්ත මන්ත්‍රීතුමා
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ සභාව කල්තැබීමේ අවස්ථාව විවාදයේ සඳහා මූලික වෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ඊයේ ඉදිරිපත් කරපු ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විශේෂයෙන්ම අපේ රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධව ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක තමයි අපි රටක් විදියට ඉන්නේ ඒ නිසා අපි අද මේ සාකච්ඡාවට මූලික වශයෙන් මේ නිසා අවධානය යොමු කරන්න ඕනා අපි රටේ මූල්‍ය තත්වය සම්බන්ධව මේ රජය ගෙනියන නැත්නම් ගරු ජනාධිපතිතුමා ගෙනියන වැඩසටහන අපේ අපහමුවේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු විදිහට අපිට පිළිගන්න පුළුවන්ද කියන එක තමයි මේ විවාදයේදී මූලික වශයෙන් සාකච්ඡා වෙන්නේ ඊට පෙර මම විශේෂයෙන්ම කියන්න කැමති ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ විවාදය අද දාගත්තේ විශේෂයෙන්ම 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව අපේ රටේ පහුගිය ජනාධිපතිවරයාගේ කාලෙත් මේ වර්තමාන ජනාධිපතිවරයාගේ කාලෙත් විවිධ සාකච්ඡා ඇති වුණා නමුත් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක පක්ෂනායකයන්ගේ තීරණයෙන් කල් ගිහිල්ලා තියෙනවා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කියනෙව්වට මේ පාර්ලිමේන්තුවේ මීට වඩා බරපතල සීරියස්කමක් බරපතල වගකීමක් වටිනාකමක් ලබා දෙන්න ඕන කියලා. ඒක පුද්ගලයෙක්ගේ හරි එහෙම නැත්නම් පක්ෂයක හරි එහෙම නැත්නම් කණ්ඩායමක හරි අවශ්‍යතාවය මත සිදුවිය යුතු දෙයක් නෙමෙයි. මේ රටේ අවශ්‍යතාවය මත සිදුවිය යුතු ඉතා වැදගත් කාරණයක් කියලා මම කියන්න කැමැති. ඒ වගේම ජිනීවා සම්බන්ධව තමුන්නාන්සේ දන්නවා ජිනීවාවල අපි ඉතිහාසයේ ලබාගත් අඩුම ඡන්ද සංඛ්‍යාව නැත්නම් රටවල් වල සහය ලැබිලා පරාජයට පත් වුණා. ජිනීවා වලට ගරු මුදල් ගරු විදේශ අමාත්‍යතුමා දෙපාරක් ගියා. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය නැති විදියට දෙවෙනි වතාවෙත් ගියා. නමුත් ඉතාමත්ම නරක ප්‍රතිචාරයක් තමයි ජාත්‍යන්තරයේ පැත්තෙන් අපිට ලැබුණේ. මම දන්නේ මේක සම්බන්ධව ගරු ජනාධිපතිතුමා එතුමාගේ අවධානය යොමු කරනවාද කියලා. එතුමාව හඳුන්වන්නේ ලෝකේ ජනමතයේ ලංකාවේ ජනමතයට වඩා වැඩියෙන් තියෙන නායකයෙක් විදියටයි සමහරු හඳුන්වන්නේ. එවැනි තත්වයක අපේ විදේශ ඇමතිතුමා දෙපාරක් ජිනීවා ගිහිල්ලා මම මෙහෙම කියන්නේ වැදගත් කාරණයක් දෙපාරක් ජිනීවා යන්නේ නැහැ සාමාන්‍යයෙන් මෙතෙක් ඉතිහාසයේ අපේ විදේශ ඇමතිවරු එතුමා දෙවෙනි පාරටත් ගිහිල්ලා උත්සාහ කරා නමුත් ඒක අසාර්ථක වුණේ ඇයි කියලා හොයලා බලන්න කියලා මම ආණ්ඩුවට යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳව මේ මුදල් එකතු කිරීම වගේම මුදල් සම්බන්ධව තීරණ ගැනීම ගැන මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. පාර්ලිමේන්තුව මේ සම්බන්ධව ව්‍යවස්ථාවේ 148 වගන්ති යටතේ විශාල වගකීමක් අයිතියක් තියෙනවා. අද උදේ ඉඳලා මේකේ සාකච්ඡා වුණා. අර රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සභාපතිතුමාට විරුද්ධව ආපු එහෙම නැත්නම් එතුමාගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා අද උදේ ඉඳන් සාකච්ඡා වෙච්ච කාරණයක් තිබුණා. මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවේ 148 වගන්ති යටතේ මූල්‍ය බලතල තියෙනවා. ඒ නිසා තමයි අපි අයවැය සම්මත කරන්නේ. ඒ නිසා තමයි අපි කාරක සභා හරහා ඒවා පිළිබඳව පසුවිපරම් කරන්නේ. අයවැය සම්මත කරන්න විධායකයට බෑ, ජනාධිපතිවරයෙකුට බෑ. ඒක 148 හරහා අපිට ලබා දීලා තියෙන බලයක්. ඒ බලය පසුවිපරම් කරන්න රාජ්‍ය මූල්‍ය කාරක සභාවට බරපතල ලෙස වගකීමක් විදියට විස්තාවර නියෝග 121 දී පැහැදිලිවම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා සම්බන්ධව අපි මන්ත්‍රීවරු විදියට ටිකක් දැනුවත් වැඩ කිරීම ඉතාම වැදගත් කියලා. ඒ වගේම කෝප් කමිටුවේ
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා වශයෙන් මට මේ අවස්ථාවේදී වචනයක් කියන්න අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳව විගණකාධිපතිවරයා වැදගත් වාර්තාවක් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. වර්තමාන කෝප් කමිටුවේ සභාපතිතුමාට මම යෝජනා කරනවා. ඒක එතුමා කියලා තිබුණා විධිමත්ව කරන්න කියලා. මේ ඉතාම විධිමත්ව කරන්නේ මේ මූල්‍ය පාලනය සම්බන්ධ වූ මේ විශේෂ විගණකාධිපති වාර්තාව වහාම පරීක්ෂණයට භාජනය කරන්න කියලා. මම මේ අවස්ථාවේදී සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමනි, කෝප් කමිටුවේ ජූලි මාසේ 4 වෙනිදා අපේ සෙෂන් මිනිට් එක, මේකේ අපි ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඒකේ 15 වෙනි කාරණය, the committee decided to have special committee meeting to discuss on the issues of management of public debt and implementation of monetary policy by Central Bank of Sri Lanka during 19th, 20th, 21st and 22nd of July and submit the special report to the parliament. මේක සඳහා අපි කැඳවලා තිබුණා. මම මේක කියන්නේ රෙකෝඩ් පර්පස් ගරු සභාපතිතුමනි. Committee was of the view that the present and the former officials related to Sri Lanka Central Bank, former financial secretaries, former governors of CBSL, namely Professor W.D. Lakshman, Mr. Ajit Nivad Kabral, Dr. Indrajit Kumaraswamy, and President Secretary Dr. P.B. Jayasundara, and the Financial Secretary Mr. S.R. Artigala should be summoned. මේ කණ්ඩායම නැවත වතාවක් කෝප් කමිටුවට කැඳවලා මේ විශේෂ වාර්තාව පරීක්ෂණයට පත් කරන්න කියලා ඉතාම විධිමත්ව මේ පාර්ලිමේන්තුවට මම යෝජනා කරන්න කැමැති. ගරු සභාපතිතුමනි, ඒ යෝජනාව කරමින් අපේ රටේ මූල්‍ය පරිපාලනය සම්බන්ධ ව්‍යවස්ථාව 148 වගන්තිය නිසියාකාර විටු කරන්න නම් මේ කාරක සභා ශක්තිමත් ඉදිරියට ගෙන යා යුතු බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙ නිමා කරනවා. බොහොම ස්තුතියි
ගරු මන්ත්‍රීතුමා. ගරු ශාන්ත මණ්ඩාරමතුමා, උතුමාට විනාඩි 7ක් කාලයක් තිබෙනවා.
ස්තුතියි ගරු මුලාසන සභාපතිතුමනි. විශේෂයෙන්ම ඊයේ දිනේ ගරු ජනාධිපතිතුමා මේ රටේ ආර්ථිකය සම්බන්ධව ඒ වගේම ගත් ක්‍රියාමාර්ග වගේම ගණන ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මේ සභාව දැනුවත් කරමින් විශේෂ කතාවක් කළා. අපි දැක්කා ඒ ගැන විවාද කරනකොට සමහර අය ඒ පිළිබඳව විවේචනාත්මකව කතා කරා. ඒ වගේම ඕනම මන්ත්‍රීවරයෙකුට හැකියාවක් තියෙනවා කල්තබන යෝජනාවක් ඉදිරිපත් කරලා ඒ මන්ත්‍රීවරයාට තියෙන වරප්‍රසාද යටතේ ඒ ගෙනෙන්න. ඒ කාර්යභාරය තමයි මේ ඉටු කරලා තිබෙන්නේ. දැන් මේ තුලත් අපි විශේෂයෙන්ම මේ වගේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන වෙලාව. මොකද මේ ආර්ථික අර්බුදය සමහර අය උස්සාධාරණව කියන්නේ නෑ මේකට අපි සම්බන්ධයක් නෑ, මේක ඔබතුමාලා එකක්, මේ ඔක්කොම ආණ්ඩුවට ජනාධිපතිතුමාට අගමැතිතුමාගේ ඔඩොක්කුවෙන් තියලා අර ළමයා බාර දීලා හිමීට ඇඟ බේර ගන්නවා වගේ අයින් වෙන්න හද. අපි දන්නා මේ ආර්ථික අර්බුදයේ පිටිපස්සේ මේ නිදහසෙන් පස්සේ අපේ රටට විශාල ප්‍රශ්න ගන්නවකට මුහුණ දෙන්න වෙච්ච රටක්. 1953 හර්තාලේ වෙලාවේ අපේ රටේ විශාල දේපල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. ඒ වගේම 71 ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ කරන ලද ඒ අරගල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැර වෙලා කරපු දේවල් නිසා
විශාල දේපල ප්‍රමාණයක් ජීවිත ප්‍රමාණයක් අපේ රටට අහිමි වුණා. එන් පස්සේ 83 කලිජූලිය වෙලාවේ මේ උතුරේ දකුණේ හැම තැනම දේපල විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. ඒ හැම එකක්ම මේ ආර්ථික මේ අද පීඩණයට ආර්ථික බරට එකතු වෙලා තියෙනවා. ඒ වගේම 88 89 කාලේ දැන් සමහර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කතා කරනවා අපි කිසිම ගැටලුවක් නැහැ, හරි හොඳයි, මේ ආර්ථිකයට අපි කිසිම හානියක් කරලා නැහැ කියලා. 88 89 මොනතරම් දේපල විනාශ කිරීම කරාද, මොනතරම් සීටීබී එකේ, ඒ වගේම ගොවි ජන සේවාවල, ඒ වගේම බස් රථ, මේ ආදි වශයෙන් පොදු සහ පෞද්ගලික විශාල දේපල ප්‍රමාණයක් හානුණා. ඒවත් මේ සියල්ල අද සුදන වගේ කතා කරාට මේ ආර්ථිකයට බලපාලා තියෙනවා කියන එකත් බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම අවුරුදු 30ක් මේ රටේ තිබුණ බෙදුම්වාදී ත්‍රස්තවාදී හින්දා අපේ රටේ වටිනා ජීවිත, අහිංසක ජීවිත අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් කතා කරා. එතුමා කියන්නේ උතුරේ මිනිස් සංහාරයක් කරා, උතුරේ ජනතාව අපේ හමුදාව ඝාතනය කරා. හමුදාව එහෙනම් දැනුත් ඝාතනය කරන්න එපා, ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග, මැලේ සියලු ජනකොටස් වලට සාමය උදා කර දීම සඳහා තමයි අපේ විරෝධා රණවිරුව ඒ වෙලාවේ කටයුතු කරේ. ඒ නිසා මේ 30 අවුරුදු කාලය තුලදී ගණනය කරලා බැලුවා නම් මේ ජීවිතවල වටිනාකම අපිට කියන්න බෑ. ඒ වගේම දේපල විශාල ප්‍රමාණයක් උතුරේ දකුණේ අහිමුණා. උතුරේ විතරක් නෙමේ ජනතාව මැරුණේ. මේ දකුණෙත් ඉතාම අහිංසක දරුවෝ අපි දන්නවා මායින් ගම්මාන වලට LTD ත්‍රස්තවාදීන් ඇවිල්ලා තාත්තගේ බෙල්ල කපනවා, අම්මගේ බෙල්ල කපලා මරනවා, වෙඩි උණ්ඩ වියදම් කරේ නැහැ. ඇකේ ඉන්න පුංචි දරුවෝ අරගෙන හූණු පැටියෙක් වගේ ඇඳවියලේ ගහලා මරලා දැම්. ඒවා ජීවිත හානි නෙමේද, අපරාධ නෙමේද? ඉතින් ඒ නිසා ඒ අවුරුදු 30ක් පොරබදලා යුද්ධ කරලා ඒක සාමය උදා කරගත්තා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපිට සුනාමියක් ඇවිල්ලා විශාල ජීවිත ප්‍රමාණයක්, දේපල ප්‍රමාණයක් අපිට අපේ ආර්ථිකයට විශාල බරපතල ප්‍රශ්නයක් වුණා. ඊළඟට පාස්කු ප්‍රහාරය ආවා. ඊළඟට මේ කොවිඩ් ප්‍රශ්නය ඇවිල්ලා අද කවුරුත් කතා කරන්නේ මේ හැම කෙනාම අද අරගල කරන අයයි නැති අයයි ඔක්කොම අමතක කරන්න එපා. නොමිලේ ලැබිච්ච එන්නත ගහගෙන තමයි මේ ඔක්කොම කරේ. විශාල වැය බරක් දැරුවා. ඒවාද අමතක වෙලා තියෙනවා. 30 අවුරුදු යුද්ධයක් තිබ්බා කියන එකත් අමතකයි. මේ ලෝක වසංගතයක් වුණ කොවිඩ් ඇවිල්ලා අපේ රටේ ආර්ථිකයට හානි වුණා කියන එකත් අමතකයි. ඒ නිසා මේ සියල්ලත් එක්ක තමයි මේ අරුමුදේට අපි ගිහිල්ලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි ගත්ත දේශපාලන වැරදි තීන්දු අපි ඒක පිළිගන්නවා. මම ඇතුළු අපි ඒක පිළිගන්න ඕනේ. ඒ නිසා අපි ගත්ත යම් යම් වැරදි තීරණත් එක්ක මේ රාජ්‍ය සේවයේ අසාමාන්‍ය විදියට විශාල කිරීම ඇතුළු ඒ ගත්ත වැරදි කළමනාකරණ ප්‍රතිපත්තිත් එක්ක අද මේ අරුමුදේට ගිහිලා තියෙන්නේ. දැන් මේ වක්කින් බාරගත්තා ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහමැතිතුමා. දැන් මෙතන එතුමා එක්සත් ජාතික පක්ෂද, එතුමාගේ ජාතික ලැයිස්තුවෙන්ද,
එතුමාට තවත් විනාඩි දෙක කාලයක්,
විනාඩි දෙක, එතුමාගේ තනි මන්ත්‍රීවරයෙක්ද? මේවා බොළඳ කතා. අද අපිට පක්ෂ නෙමෙයි වැදගත් වෙන්නේ. අද අපි ඔක්කොගෙම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාම මේ ආර්ථික අර්බුදයට අඩුවැඩි වශයෙන් වක් කියන්න ඕනේ. එහෙනම් අපි සියලු දෙනාට වක්කීමක් තියෙනවා. මේ ආර්ථික අර්බුදය මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන එක. අපේ සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමා තනි මන්ත්‍රීවරයෙක් ආවේ ජාතික ලැයිස්තුවෙන්. ඒ කතා වැඩක් නැහැ. නීත්‍ය අනුකූල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එතුමා ජනාධිපති වෙලා අද මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතාම සාර්ථකව අපි අවංකව කියන්න ඕනේ. දැන් මෙතන ඉන්න ගොඩක් විපක්ෂය කැමති මූලාසන අඩුවේ මන්ත්‍රීතුමනි තෙල් පොලින් තියෙනවා නම්, විදුලිය කැපෙනවා නම්, ගෑස් නැතුව මිනිස්සු දුක් විඳිනවා නම් දැන් විපක්ෂ සමහර අය කැමති. ඒකද අපේ මහජන නියෝජිතත්වය. අපි මේ සියල්ල වෙනුවෙන් ඒක නැතිකරන්න අද ඒක යම් ප්‍රමාණයකට අවම වෙලා තියෙනවා, යම් ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා නායකත්වය දීලා තියෙනවා. ඒක අපි අගය කරන්න ඕනේ. අපි කුහක වෙන්න හොඳ නැහැ. එහෙනම් ඒකට තව මේ ප්‍රශ්න ඉවර කරලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න අවසන් කිරීම සඳහා අපි සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙලා ගොඩ. ඒකයි එතුමා කිව්වේ ඔක්කොමලා එකතු වෙමු මේ කෙටි කාලයකට එකතු වෙලා මේ ප්‍රශ්න ටික විසඳමු කියලා. දැන් ජිනීවා එකේ ජිනීවා යෝජනාවේ අපි ගත්තේ ඡන්ද 7යි කියනවා. මේ ඡන්ද දෙන්න බැරි රටවල් ගොඩක් ඉන්නවා. ඒ රටවල් වල සහයෝගය අපිට තියෙනවා. හැබැයි රටවල් 47යි ඡන්ද දෙනවා. මේ 47න් 20යි අපිට විරුද්ධව ඡන්ද දීලා තියෙන්නේ. ඉතුරු 27ක් දීලා නැහැ. මේ යෝජනාවට පක්ෂයි කියලා නැහැ 27ක්. ඒනින්ද අපි අපේ රට මෙහෙම අවතක්සේරුවට දාන්න එපා. මේ වගේ ආර්ථික අර්බුදයක් වෙලාවක දැන් ඒ රටවල් විශ්ස මොකද්ද ඒ කට්ටියගේ තියෙන භූදේශපාලන. එයාලගේ තියෙන ආර්ථික ප්‍රශ්න. ඒ වගේම අපි විවුර්තෝ කියනවා LTT ඩයස්පෝරාව. දමිළ ඩයස්පෝරාව නෙමෙයි. දමිළ ඩයස්පෝරාව එක්ක අපේ ඝනදෙනුවක් තියෙනවා. දමිළ ඩයස්පෝරාව ගැන අපේ ප්‍රසාදයක් තියෙනවා. දමිළ ඩයස්පෝරාව නෙමෙයි. ඩයස්පෝරාව විසින් මෙහෙවන රටවල් සහ ඔවුන්ගේ පාලන බලය වෙනස් කිරීම සඳහා කටයුතු කරන ඒ සංවිධානයේ කණ්ඩායම් වල බලපෑම අනුව තමයි ගොඩක් රටවල් අපට විරුද්ධව ඡන්ද දුන්නේ. ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම වෙනත් රටවල් වලට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරන්න දෙන්න බෑ. ඒ වගේම අපේ මේ රටේ සාමය ඇති කිරීම සඳහා බෙදුම්වාදී ත්‍රස්තවාදී පරාජයටපත් කරන්න දීපරදුවට කටයුතු කරපු ඒ රණවිරුවන් දංගෙදියට ගෙනියන්න ඉඩ දිය යුතුත් නැහැ කියන එක අපි බොහොම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේවා දිහා බලලා තාවකාලික වින්දනයක් ලබා ගන්න නැත්නම් විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලට අපි කියනවා මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්න පුළුවන්. ඒ වෙනුවෙන් කැපවීමක් අපි සියලු දෙනා කරන්න ඕනේ. ඒක තමයි යුගයේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කිසිම කොන්දේසියක් නැතුව ගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා මේ රටේ මේ ආර්ථික අර්බුදය නිම කරලා නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් ගොඩනගලා අනාගත පරපුරට දායාද කරන්න අපි සියල්ලම දෙනා මේ වෙනුවෙන් කැපෙනවා කියන එක මතක් කරමින් මානෙහි දෙන බොහොම ස්තුති.
ස්තුතිකරු මන්ත්‍රීතුමා. ගරු ALM මතවුල්ලා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා. විනාඩි 8ක කාලයක් තිබෙනවා. 8ක්. 8 minutes.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. නහම්දුනු සලියලා රසූලිල් කරීම්. මහබාද් நாட்டிலே இன்று ஏற்பட்டிருக்கின்ற பொருளாதார பிரச்சினை இந்த நாட்டில் என்றுமில்லாதவாறு இருக்கின்ற இந்த சூழ்நிலையில் ஜனாதிபதியாக இந்த நாட்டை பொறுப்படுத்த கௌரவர் ரணில் விக்ரமசிங்க அவர்கள், அதேபோன்று எங்களுடைய பிரதம அமைச்சர் அவர்கள், அவர்களுடைய எதிர்கால இந்த நாட்டுக்கு தேவையான எதிர்கால கொள்கைகளை வகுப்பதிலே அவர்கள் முன்னின்று உழைப்பதற்காக நான் அவர்களை பாராட்டுகின்றேன். குறிப்பாக இந்த நாட்டை வரிசை போலின் இலையிலிருந்து மீட்பதற்கும் இந்த நாடு பட்டிருக்கின்ற கடனை வெளிநாடுகளிலும் வெளிநாட்டிலே இருக்கின்ற தனியார்களிடமும் பெற்ற கடனை திருப்பி அடைப்பதற்கான ஏற்பாடுகளை முதற்கட்டமாக செய்து கொண்டு வருகிறார்கள். இது மிக முக்கியமானது. அதேபோன்று வெளிநாடுகளை பொறுத்தவரையில் எந்த நாடும் எங்களுக்கு எதிர்ப்பானவர்கள் அல்ல. எல்லோரும் எமது சகோதர நாடுகள், எல்லோரும் நட்பு நாடுகள் என்ற அடிப்படையில் அவருடைய பயணம் மிகவும் முக்கியமானதாக இன்றியமையாததாக இருந்திருக்கின்றது. பல நாட்டின் தலைவர்களை, நமக்கு உதவி செய்கின்ற கடன் வழங்குகின்ற நாடுகளின் தலைவர்களை, முதலமைச்சர்களை சந்தித்து இந்த நாட்டின் நிலைமை தொடர்பில் அவர்களுடைய கவனம் குவிக்கப்பட்டிருக்கிறது. அதற்காக நாங்கள் பாராட்டாமல் இருக்க முடியாது. அது மாத்திரமன்றி இந்த நாட்டிலே விவசாய உற்பத்திக்கு தேவையானவற்றை தான் முன்னெடுப்பதாக ஜனாதிபதி அவர்கள் இங்கே குறிப்பிட்டிருக்கிறார்கள். இது மிக முக்கியமானது ஒன்று. நாங்கள் எங்களுடைய நாட்டிலே இருக்கின்ற வளங்களின் உச்ச பயனை நாம் இன்னும் அடைய முடியாமல் இருப்பது மிகவும் வேடிக்கையாக இருக்கிறது. எங்களிடத்திலே இருக்கின்ற நிலம், எங்களிடத்திலே இருக்கின்ற நீர்வளம், எங்களிடத்திலே இருக்கின்ற மனித வளம், இவைகளை வைத்து எமக்கு தேவையான உணவுகளை உற்பத்தியாக செய்ய முடியாமல் நாம் வெளிநாடுகளில் உணவுகளை இறக்குமதி செய்கின்றவர்களாக இருப்பது மிகவும் கவலை தருகிறது. மாத்திரமல்ல, வெளிநாடுகளிலே இருந்து இறக்குமதியாக்கின்ற உணவுகளில் என்ன இருக்கிறது என்று கூட கண்டுபிடிக்க முடியாமல் எவை எவைகளையோ நாங்கள் உண்டு கொண்டிருக்கின்ற இந்த நிலைமை மாற வேண்டும் என்பதையும் இவர்கள் உணர்ந்திருப்பார்கள் என்று நினைக்கின்றேன். பொதுவாக எப்பொழுதும் சொல்வதை போன்று எங்களுக்கென்று ஒரு பொருளாதார கொள்கை உருவாக்கப்பட வேண்டும். அதுவும் நிரந்தரமான ஒன்றாகவும் தற்காலத்துக்கு ஏற்றவாறும் இருக்க வேண்டும் என்கின்ற அடிப்படையில் இன்று ஜனாதிபதி அவர்களினாலும் பாராளுமன்றத்தினாலும் தேசிய சபை உருவாக்கப்பட்டிருக்கின்றது. இந்த தேசிய சபையிலே இன்று நமது நாட்டுக்கு தேவையான பொருளாதார கொள்கை, இன்று வறுமையிலிருந்து நாட்டை மீட்பதற்கான ஏற்பாடுகளுக்கான குழுவும் நியமிக்கப்பட்டு, உண்மையிலே எது எப்படி இருந்த பொழுதிலும் இந்த விடயம் தொடர்பாக ஆலோசித்து கலந்தாலோசிப்பதும் எல்லா கட்சிகளிலும் அதிலே சம்பந்தப்படுவதும் ஒரு ஆரோக்கியமானது என்று நான் நினைத்து அதற்காகவும் ஜனாதிபதி அவர்களுக்கு என்னுடைய பாராட்டுதலை நான் தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக எது எப்படி இருந்த பொழுதிலும் இன்று எங்களுடைய பார்வையில் இந்த நாட்டில் பலவிதமான அழிவுகள் ஏற்பட்டிருக்கின்றது. சுனாமியாக இருக்கட்டும், அழிவு ஏற்பட்டிருக்கின்றது. அதேபோன்று கொரோனாவாக இருக்கட்டும், பிரச்சனைகளும் துன்பங்களும் எங்களுக்கு ஏற்பட்டிருக்கின்றது. இதைவிடவும் இந்த நாட்டிலே வாழுகின்ற சமூகங்கள் சந்தோஷமாக வாழாமல், இயற்கையாக இல்லாமல், செயற்கையாகவே இனக்கலவரங்கள் ஏற்பட்டு இந்த நாட்டில் பல சொத்துக்கள் அழிக்கப்பட்டிருக்கிறது. உதாரணமாக தமிழர்களுடைய பிரச்சனையோ, முஸ்லீம்களுடைய பிரச்சனையோ, சிங்கள மக்களுடைய பிரச்சனையோ, அல்லது கிறிஸ்தவர்களுடைய பிரச்சனையாக இருந்தாலும், எந்த பிரச்சனையாக இருந்தாலும் தீர்த்து வைக்கக்கூடிய ஒன்றாக இருக்கின்ற இந்த வேளையில் எப்பொழுதும் தீர்த்து வைத்துக் கொண்டிருக்க முடியும், நாம் எப்பொழுதோ தீர்த்திருக்கவும் முடியும். ஆனால் அவைகளை அப்படியே வைத்துக் கொண்டு பிரச்சனைகள் தீர்க்காமல் கடைசியில் பயங்கரவாதமும் யுத்தமும் என்று ஆரம்பித்து இந்த நாட்டின் சொத்துக்கள் அழிக்கப்பட்டது, மனிதகுலம் கொன்று குவிக்கப்பட்டது. சொத்துக்கள் என்கின்ற பொழுது பயங்கரவாதிகள் என்ற பெயரில் நிறைய சொத்துக்கள், அது மின்சாரமாக இருக்கலாம், பாலங்களாக இருக்கலாம், வீதிகளாக இருக்கலாம், வீடுகளாக இருக்கலாம், அரசு சொத்துக்களாக இருக்கலாம், தனியார் சொத்துக்களாக இருக்கலாம். அதே போன்று யுத்த காலத்திலும் இன்றியமையாத தேவைகளின் அடிப்படையில் எத்தனையோ சொத்துக்கள் வளங்கள் இல்லாதொழிக்கப்பட்டிருக்கிறது. இது நமக்கு ஏற்பட்ட பாரிய ஒரு அழிவு என்பதை நாம் இன்னமும் புரிந்து கொள்ளாமல் இருக்கிறோம். அது எமது மக்களின் சொத்துக்களையே நாங்கள் அழித்திருக்கிறோம், எமது வளங்களை இல்லாதொழித்திருக்கிறோம். அதே போன்றுதான் இனவாதம் தோற்றுவிக்கப்பட்டு அந்த இனவாத செயற்பாடுகளிலும் அதேபோன்று எல்லோரும் அந்த இனவாதங்களை வைத்துக் கொண்டு நிறைய சொத்துக்கள் அளிக்கப்பட்டிருப்பதை நாங்கள் அறிவோம். ஆகவேதான் இந்த மொத்தமான வறுமைக்கும் இந்த மொத்தமான பொருளாதார பிரச்சனைக்கும் மூல காரணமாக இருப்பது இந்த நாட்டுக்கு தேவையான ஒரு யாப்பினை உருவாக்காமல் இருப்பதே ஆகும் என்பதை நான் திட்டவட்டமாக இந்த மன்றிலே கூறிக்கொள்ள விரும்புகிறேன். இந்த நாட்டில் வாழுகின்ற மக்கள் சந்தோஷமாக வாழ்வதற்கு ஒரு முறையான கன்ஸ்டிடியூஷன், ஒரு யாப்பு இருக்குமாக இருந்தால் நாம் கடந்த காலத்தின் அழிவுகளிலிருந்து உண்மையில் நமது நாட்டை பாதுகாத்திருக்க முடியும். உதாரணமாக இன்று கூட ஒரு யாப்பை பற்றி பேசுகின்ற பொழுது அந்த யாப்பு 22 என்று பேசிக் கொண்டிருக்கின்றோம். 22 கொண்டு வருவதற்கு கூட அதிலே உள்ள பிரச்சனைகளை இன்று எதிர்கட்சி தலைவரும் பேசிக் கொண்டிருக்கிறார். அதைவிடவும் இந்த 22 என்பது நாம் சிந்திப்பது 1978 ஜே ஆர் ஜெயவர்தன் அவர்கள் கொண்டு வந்த யாப்புக்கு 22 திருத்தத்தை பற்றி பேசுகின்றோமே தவிர நமது நாட்டில் வாழுகின்ற மக்களுக்கான முறையான ஒரு யாப்பை பற்றி சிந்திக்கவில்லை. ஆகவேதான் இந்த வறுமைக்கும் இந்த பொருளாதார பிரச்சனைக்கும் மூல காரணமாக இருப்பது, அடிப்படையாக இருப்பது எங்களுக்கு அவசியமான ஒரு யாப்பு இல்லாமையாகும். ஆகவேதான் தேசிய சபையில் பொருளாதார பிரச்சனையை மாத்திரமல்ல, பொருளாதார கொள்கையை வகுப்பது மாத்திரமல்ல, இந்த தேசிய சபையில் எல்லா கட்சிகளும் ஒன்று சேர்ந்து இருப்பதனால் இந்த நாட்டுக்கு தேவையான முறையான யாப்பு ஒன்றினையும் அந்த தேசிய சபையில் எங்களால் உருவாக்க முடியுமாக இருந்தால் இந்த நாட்டில் ஒரு உண்மையான பொருளாதார அபிவிருத்திக்கு நாங்கள் வித்திட முடியும் என்பதை நாங்கள் இந்த இடத்திலே கேட்டுக்கொண்டு இவைகளை நடைமுறைப்படுத்துவதற்கு இந்த பாராளுமன்றமும் ஜனாதிபதி அவர்களும் எங்களுக்கு ஒத்துழைக்க வேண்டும். உதாரணமாக இதே விடயத்தை நாங்கள் மீண்டும் சொல்ல போனால் இனவாதம் இல்லாத ஒழிக்கப்பட வேண்டும். இனவாதமே இந்த நாட்டின் பொருளாதாரத்தையும் எங்களுடைய சொத்துக்களையும் அழிப்பதற்கு காரணமாக இருந்திருக்கின்றது. இந்த இனவாதத்தை இல்லாத ஒழிப்பது இன்று இன்றியமையதாக இருக்கின்றது. இனவாதத்தினால்தான் நாட்டில் வாழ்கின்ற எந்த குடிமகனாக இருந்தாலும் அவர்களுடைய மனம் வேதனைப்படுகின்ற அளவிற்கு எத்தனையோ சம்பவங்கள் நடந்திருக்கின்றது. அவைகளும் இறைவனுடைய கோபப்பார்வைக்கு உட்பட்ட நாடாக இது மாறி இருக்கிறது. எனக்கு தெரியும், ஜெயலானி என்கின்ற இடத்தில் அங்கே இருக்கின்ற சிறு ஒரு கட்டிடங்கள், சிறு வரைவை கூட, வளைவை கூட, ஒரு கேட்வேயை கூட நாங்கள் அப்படி அடித்து உடைத்தோம். சில வேளைகளில் ஒரு யாருமே எதிர்பார்க்காத அளவுக்கு மையத்துக்களை எரித்தோம். இவைகளெல்லாம் இறைவனுடைய கோபப்பார்வையையும் மக்களுடைய மனதை எரிக்கின்ற விடயங்களாகவும் மாறி வருகின்றவையால் நாம் இந்த நாட்டை ஒழுங்குபடுத்துவதற்கு, இந்த நாட்டிலே வாழ்கின்ற மக்களிடையில் இனவாதம் இல்லாமல் செய்வதற்கான ஏற்பாடுகள் உருவாக்கப்பட வேண்டும். அதுவே எங்களுடைய ஜனாதிபதி செய்கின்ற பெரும் பணியாக இருக்கும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.